සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාට. උතුම් වූ ශ්‍රී සද්ධර්මය ඔබ වෙත සම්ප්‍රේෂණය කරන්නා වූ බෞද්ධ ගුවන් විදුලි දායකත්ව ධර්ම දේශනාවයි අපි මෙලෙස ආරම්භ කිරීමට සූදානම් වන්නේ. අද මෙම උතුම් සද්ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අපගේ ගෞරව නමස්කාර පූර්වක ආරාධනය පිළිගෙන මෙම ධර්ම සභාවට වැඩම කොට වදාළ කුරුණෑගල ඇහැටුවැව කදුරුවැව ධර්මරාජගල අරණ්‍ය සේනාසනාධිපති මහා විහාරීය ශ්‍රී විනයාලංකාර ශ්‍රාවක සභාවේ ගරු අනුශාසක පූජ්‍යපාද අවසරයි නාවල ධම්මානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපි සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අද මෙම උතුම් සද්ධර්ම දේශනාව සඳහා තමන්ගේ සදැහැති දායකත්වය ලබා දෙන්නේ අංක 6 සාරභූමි උද්‍යානය ඉහළ බෝමිරිය කඩුවෙල යන ලිපිනයෙහි පදිංචි සෝමාවති රංගවල මෑණියන් ඇතුළු දූදරු පිරිසත්, අංක 246-14 දෙල්ගහවත්ත පමුණුව පාර මහරගමයන් ලිපිනයෙහි පදිංචි දනන්සූරිය මෑණියන් ඇතුළු සැදැහැති පිරිසත්, හොරණ මූණගම යන ලිපිනයෙහි පදිංචි T.S. බමුණුසිංහ මහත්මිය සහ M. අමරසිංහ මහත්මයා ඇතුළු දරුවන් පිරිසත්, අංක 199-6 ඇතුල්කෝට්ටේ අලකේශ්වර පාරේ යන ලිපිනයෙහි පදිංචි ආර්යවති ලියනපල්ලිය මහත්මිය ඇතුළු සැදැහැති පිරිසත්, අංක 665-21 ගුණවර්ධන මාවත කෝට්ටේ පාර කෝට්ටේ යන ලිපිනයෙහි පදිංචි P.H. ගුණදාස මහතා ඇතුළු සැදැහැති පිරිසත්, ඉහළ ප්‍රගතිමාවත මීගොඩ වංචාවල ගාල්ල යන ලිපිනයෙහි පදිංචි M.L. ජයවති මෑණියන් ඇතුළු සැදැහැති පිරිසත් විසින්. සේනම් සුපින්වතුනි, අද එම උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට මත්තෙන් අප සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුනාදයක් පවත්වා නමස්කාර පාඨය තෙවරක් සජ්ජායනා කරමු. සාධු සාධු සාධු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
සරණාගමනං සම්පුන්නං
ආම භන්තේ
පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං
ආම භන්තේ සාධු සාධු සාධු.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා
සාධු සාධු
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස
සාධු සාධු
අජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරං තේන මහසේනේන මච්චුනා ඒවං විහාරින් ආතාපින් අහෝ රත්ත මතන්දිතං තං වේ භද්දේක රත්තෝති සන්තෝ වාචික්ඛතේ මුනීති
සාධු සාධු සාධු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ විසින් වදාරන ලදුව අපි හැම දෙනාගේම ජීවිතවලට ඉතා වැදගත් වෙන ධර්මාවාදයක් සඳහන් වන ගාථා රත්නයන් ඒ ප්‍රකාශිත වුණේ. භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ වැඩින අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලාට මේ ගාථාවලින් අවවාද කරමින් වදාලා, කෙබඳු කෙනෙකුගේ දහවල රාත්‍රියද උතුම් වෙන්නේ කියන එක. දැන් අපි දිනෙදා අපේ ජීවිත ගත කරනවා, දහවල් කාලයේ ගත කරනවා, රාත්‍රී කාලයේ ගත කරනවා. නමුත් අපට තේරෙනවා සමහර දවස්වල දවස ගෙවි ගිය හැටි ගැන අපේ හිතේ සතුටක් නැහැ. සමහර දවස්වලට දවස ගෙවිච්ච හැටි ගැන සිහි කරනකොට අපට හිතෙන්න පුළුවන් එහෙම දවසක් අපේ ජීවිතේ නොතිබුණා නම් කොච්චර හොඳද කියලා නේ. දැන් මේ අය තමන්ගේ ජීවිතය ගැන කල්පනා කරලා බැලුවොත්, අතීත අත්දැකීම් ගැන හිතලා බැලුවොත් එහෙම දවස් නැද්ද මෙයාගේ ජීවිතේ? තියනවද නැද්ද? තියෙනවනේ. සමහර දවස ගෙවිච්ච හැටි ගැන සිහි කරනකොට හිතන අනේ මෙහෙම දවසක් ජීවිතේට නොතිබුණා නම් කොපමණ හොඳද කියලා. සමහර රාත්‍රී ගෙවිච්ච හැටි ගැන කල්පනා කරලා බැලුවොත් එහෙම හිතනවා, ඒබඳු රාත්‍රියක් නොතිබුණා නම් කොපමණ හොඳද කියලා. ඒ දවස් අපේ ජීවිතේ මකා දාන්න පුළුවන් නම් අපි සතුටු නැද්ද? සතුටු වෙනවානේ. ඒක පූජනීය ස්වාමින් වහන්සේ නමක් මට සඳහන් කළ එක් කාරණාවක් නිසා. ඒ ස්වාමින් වහන්සේ පහුගිය වර්ෂයේ ඉන්දියාවේ පූජනීය ස්ථානයක් ඇසුරු කරගෙන වස්වසන්න ගියා. ඒ ස්වාමින් වහන්සේ වස් කාලේ මුල් හරියට එක කාලයක් ඉඳලා ඒ ස්වාමින් වහන්සේ නැවත ලංකාවට වැඩම කළා. ඒ ස්වාමින් වහන්සේ සඳහන් කළා, ඒ ස්වාමින් වහන්සේ වස්තුන් මාසෙම ඉන්දියාවේ ගත කළා නම් එහෙම ඒ වස්තුන් මාසෙම ජීවිතේ අයින් කරන්න වෙනවා ඒ ස්වාමින් වහන්සේට කියලා. ඒ කියන්නේ එතකොට ඒ තුන් මාසෙ ගෙවෙන්නේ අමිහිරි අධ්‍යක්ෂීම් සමුදායක් එක්ක. ඒක නිසා ඒ ස්වාමින් වහන්සේ මොකද කළේ? එබඳු කාලයක් තමන් වහන්සේගේ ජීවිතයට අවශ්‍ය නොවි කියලා තීරණය කරලා නැවත ලංකාද්වීපයට වැඩම කළා. ඉතින් අන්න ඒකෙන් අපිට පැහැදිලි වෙනවා
අපි අකමැති විදිහට ගෙවෙන නැත්නම් අපිට පීඩාකාරී විදිහට වෙහෙසකර විදිහට ගෙවෙන දහවල් කාල දිනවා අපිට. සමහර රාත්‍රී කාල අපිට හරි වෙහෙසකරයි. චිත්ත පීඩාවන්ගෙන් යුක්තයි, විතර්ක බහුලයි, හරියට නිින්ද යන්නේත් නැහැ. දැන් සමහරුන්ට එහෙම ප්‍රශ්න තියෙනවනේ නේ. රාත්‍රී කාලේ නිින්ද යන්නේ නැහැ. මොකද නිින්ද යන්නේ නැත්තේ බැලුවාම විතර්ක බහුලයි, නොඑක් දේවල් කල්පනා වෙනවා. ඒ කියන්නේ නිින්දක් එන්න තරම්වත් හිතට කිසි විවේකයක් නැහැ. ඉතින් එහෙම අපේ ජීවිතේ ගත වුණොත් එහෙම මොකද වෙන්නේ? එක්කෝ සමහල්ලාවට මානසික රෝහල් වලින් ජීවිතේ අවසන් කරන්න වෙනවා. හොඳයි මේ ජීවිතේ අපි මානසික රෝහල් වලින් අවසන් කරයි කියමුකෝ. පරලොව ජීවිතේ ඒ හේතුවෙන් සමහල්ලාට නිරේ යන්නත් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ත්‍රිසංසතෙක් වෙලා උපදින්නත් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ප්‍රේත ලෝකේ යන්නත් වෙන්න පුළුවන්. හොඳයි එහෙම වුණොත් ඒක හොඳයි කියලා අපි කියනවාද? එහෙම කියනවාද නැද්ද? නෑ, හොඳ නෑ. ඉතින් හොඳ නැත්තම් අපේ මේ ගෙවෙන දහවල රාත්‍රිය ගැන කොච්චර සැලකිලිමත් වෙන්න ඕනද නේද? ඒ ගෙවෙන රාත්‍රිය දහවල කොච්චර පරිස්සමකට අපි ගත කරන්න ඕනද? ඒක ගැන අපි ගොඩක් වෙලාවට හිතන්නේ නැහැ. දැන් ඔය අපේ සේනාසනේ තියෙන පලාත්වල මරණාධාර සමිති බොහොම ක්‍රියාශීලීව සංවිධානය වෙලා ක්‍රියාත්මක කරනවා. මම අහුව දවසක් ඒත්තන්ට බණ කියන වෙලාවට, මොකටද මේ මරණාධාර සමිති? මොකටද මරණාධාර සමිතියක් තියෙන්නේ? තමන්ගේ මලගම හොඳ ආකාරව සිද්ධ කරගන්න. කියන්නේ වටිනා කියන හොඳ පෙට්ටියක් ඇතිව නේද? ඒක ඉතින් හොඳට එම්බාම් කරලා ලස්සන්ට මල් ගහලා සරසලා වටේම මල් වඩන් තියලා ඉහට පහයට පහම්පත්තු කරලා ඇද්දල කුට්ටන් වටේ තියලා නේද? ඊට පස්සේ ගෙනියනකොට පුළුවන් නම් හේවිසිත් ගහලා පාවඩත් ඇතුව දවස් දෙක තුනක් ඕක ප්‍රදර්ශනීයට තියලා කරෝල කරලා ওই ටික කරගන්න ඉතින් ඔය සමිති සංවිධානය සිද්ධ කරගෙන තියෙන්නේ. ඉතින් මම ඒ අත්තංගෙන් ඇහුවා, හරි ඉතින් දැන් මැරිලා වල දාන එක ගැන තමයි දැන් මේ කල්පනා කරන්නේ. හොඳදී මැරිලා ගිහිල්ලා නිරේ උපන්නොත් එහෙම අර දහස් ගාන සමහරලාට මම ඒ අයත්තන්ගෙන් ඇහුවා මේ මృతදේහය තැන්පත් කරන පෙට්ටියක් ගන්න කීයක් විතර යයිද? ඉතින් 25000ක්වත් යයි කියලා කිව්වා. සමහරලාට ඊටත් වැඩි වෙනෝනේ. දැන් ප්‍රභූවරුන්ට එහෙම තියෙන මේ මේ දෙන කියලානේ කියන්නේ ඔකට මිනි පෙට්ටිය අපි සාමාන්‍යයෙන් කියන වචනේ. ලක්ෂ ගණන් වලට තියෙනවා. ඉතින් දැන් ඒ විදිහට බොහොම ගෞරවාන්විතව අපි අවසන් කටයුතු කරනවා. හැබැයි මැරිච්ච කෙනා ගිහිල්ලා නිරේ උපන්නොත් එහෙම අර ලක්ෂ ගාණක් වියදම් කරපු එකෙන් වැඩක් තියෙනවද? වැඩක් තියෙනවද? නැහැ. තිරිසං අපාය බල්ලෙක් බලල්ලෙක් වෙලා උපදිනවා. දැන් අර තෝදෙය සිටුතුමා ඒ ගෙදරම බැල්ලියකගේ කුසේ උපන්නානේ බලු පැටියෙක් කියලා. දැන් ලක්ෂ ගාණක් වියදම් කරලා නම් ඒ ආදාහන උත්සවයේ කලේ අර බලු පැටියෙක් වෙලා ඒ ගෙදරම බැල්ලියගේ කුසේ උපන්න තෝදේ සිටුවරයාට ඒ ලක්ෂ ගාණක් වියදම් කරලා අපි ගියමුකෝ ආදාහන උත්සවයේ කළා නම් ඒක වටිනවද? නෑ නේද? සමහරු ඒ ගෙවල් බලම මල යක්ෂයෝ ප්‍රේතිය වෙලා උපදිනවා. නමුත් මෙහි ලක්ෂ ගාණක් වියදම් කරලා අවමගුල ගන්නවා. ඉතින් එතකොට වැඩක් තියෙනවද? නෑ නේ. අපි මරුණයින් පස්සේ වලදාන එක ගැන කල්පනා කර, නමුත් ජීවතුන් අතර ඉන්නකොට එදා දවස හිතේ සැනසෙල්ලෙන් ගත වෙන හැටි ගැන කල්පනා කරන්නේ නැහැ. එතකොට පරලව ජීවිතය කොයි වගේ එකක් වෙයිද කියන එක ගැන ධර්මානුකූලව කල්ැතුව කල්පනා කරන්නේ නැහැ. වලදාන එක ගැන නම් හිතනවා. තේරුණාද? එතකොට මේ දෙකෙන් අපි වැඩිපුරම අවධානය යොමු කරන්න ඕනේ කොයි එක ගැනද? මැරිලා වලදාන එක ගැන නෙමෙයි අපි වැඩි සැලකිල්ලක් දක්වන්න ඕන, ජීවතුන් අතර ඉන්නකොට අපේ කාලය ගෙවෙන හැටි ගැන. තේරුණාද? ඒක ගැන අපි ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් වදාළේ කෙබඳු විහරණයකින් වාසය කරන ශ්‍රාවකයාගේ රාත්‍රිය යහපත් රාත්‍රියක් වෙයිද, සුන්දර රාත්‍රියක් වෙයිද කියන කාරණයයි. තේරුණාද? එතකොට දැන් මේ දේශනාවෙන් කියවෙන දහම් පණිවිඩය අපි තේරුම් අරගෙන ඒ පිළිවෙල අනුගමනය කළොත් ගිහි පැවිදි අපි හැම දෙනාගේමත් රාත්‍රිය කෙමඳු රාත්‍රියක් වෙනවද? යහපත් රාත්‍රියක් වෙනවා, සුන්දර රාත්‍රියක් වෙනවා. ඒක නිසා මේ සූත්‍ර දේශනාවේ නමත් සුන්දර රාත්‍රිය පිළිබඳ වූ දේශනාව. බලන්න බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයට කොච්චර වටින දේවල් දේශනා කළා තියෙනවද කියලානේ. ඒ කියන්නේ අපේ රැයක් ගත වෙනකොට ඒ ගත වෙන රැය ඉතා සුන්දර යහපත් රාත්‍රියක් වෙනවනะ. බුදුරජාණන් වහන්සේ ඒ තරමට මේ ශ්‍රාවකයන් කෙරෙහි බොහොම කරුණාවෙන් ධර්මයේ දේශනා කළා දිනවා. මොකද ඒකට හේතුව දැන් සමහර ලාවට අද ගෙවෙන රැය අපි අන්තිම රැය වෙන්න පුළුවා නේද? අපි දන්නේ නැහැනේ හෙට අපට එළිය වැටේද ඉර පායයිද කියලා නේ. ඉතින් අපේ අන්තිම රැය අද රැය නම් අද රැය සුන්දර රාත්‍රියක් වුණත් කොච්චර හොඳද අපේ ජීවිතේටනේ. අන්න ඒකයි අපි කල්පනා කරන්න ඕන. නමුත් අපි බොහෝ ඉස්සරහට හිතන්නේ දැන් මෙතන ඉන්න පිරිසවත් හිතන්න බොහෝ වෙලාවට නොහිතන්න ඉඩ තියෙනවා අද රාත්‍රිය තමන්ගේ අන්තිම රාත්‍රියයි කියලා. හිතන්නේ නැහැ නේද? හිතන එකෙක් හිටියොත් එහෙම 1000කට එක්කෙනෙක් දෙන්නේ කෙනෙකුලෝ. තේරෙනවද? ඉතින් මම හිටපු එක භාවනා මධ්‍යස්ථානයක වයවුරුදු ස්වාමින් වහන්සේ නමක් හිටියා. ඉතින් ඒ ස්වාමින් වහන්සේ දරපොල්කොල එකතු කරනවා දවසක් දවල් කාලේ. මම ඇහුවා මොකද ඔය කරන්නේ කියලා. කිව්වා මේ හෙට වතුර නා ගන්න දරපොල්කොල ටිකක් එකතු කරනවා කියලා. මම ඇහුවා අද රාත්‍රිය අපවත් වෙන්නේ එහෙම අදහසක් නැද්ද කියලා. තේරෙනවද? ඇයි අපි හැම වෙලෙම බලාපොරොත්තු වෙ තියෙන්නේ හෙට අනිද්දා, ඉන් අනිද්දා, ලබන අවුරුද්දේ. නැත්තම් තව අවුරුදු 10කින් එහා පැත්තේ. එහෙමත් නැත්තම් මේ ජීවිතේ නෙවෙයි ඊළඟ ජීවිතේ. කියන්නේ එච්චරට අපේ සැලසුම් තියෙනවා ඉදිරියට. තේරෙනවද? අද දවසේ රාත්‍රිය කියන එක ගැන නෙවෙයි අපි කල්පනා කරන්නේ හැම වෙලේම හෙටින් එහා පැත්ත ගැන. හොඳයි හෙටක් නොතිබුණොත් එහෙම මොකද වෙන්නේ? අපි ඒක හිතන්නේ නැහැ. තේරෙනවද? එතකොට බලන්න අපි මේ කොච්චර මිත්‍යා නැත්තම් මේ සිහින ලෝකයකද ජීවත් වෙන්නේ කියන එක දැන් හෙට දවස ගැන අපේ තියෙන්නේ නිකන් සුන්දර සිහිනයක් නේ. ඒක ඇත්තක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. බොහෝ වෙලාවට වෙන්නේ අපි හිතන දේ නෙමෙයි වෙන්නේ. අන්න ඒක අපි මතක තියාගන්න ඕනේ. ඒක බුද්ධ වචනයක්. මොකද්ද බුද්ධ වචනේ? අචින්තතම් විභවීසති චින්තිතම් විනාශති. හිතන දේ වෙන්නේ නැහැ, නොහිතන දෙයක් තමයි සිද්ධ වෙන්නේ කියන එක අපි හිතන හැම වෙලෙම තීරුම් ගන්න තියෙන්න ඕන. ඉතින් ඒක නිසා අපිට හැම වෙලෙම මේ මැරිලා මලගම කරන හැටිවක්වත් පරලෝක ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. නැත්තම් මතු භවයේ කොයි විදිහටද අපි සැලසුම් කරන්න කියන එකවත් නෙමේ වැදගත් වෙන්නේ. අපේ මේ මොහොත, මේ දහවල, මේ රාත්‍රිය ගෙවෙන හැටි තේරෙනවා. ඉතින් අන්න ඒක නිසානේ බුදුරජාණන් වහන්සේ අර බද්දවග්ගීය කුමාරවරුන්ට ඇස්සරෙන කතාවක් මතක් කළේ. භාග්‍යතුන් වහන්සේ වෙතට ඇවිල්ලා අර බද්දවග්ගීය කුමාරවරුත් ඇවිල්ලා ස්වාමීනි මේ පැත් ස්ත්‍රියක් එහෙම ගියාද කියලා. භාග්‍යතුන් වහන්සේ හැව කුමාරවරුනි ඔය කොහෙවත් ඉන්න ගෑනු කෙනෙක් ගැනද හොයන එක වටින්නේ, නැත්නම් තමන් ගැන තමන් හොයාගන්න එකද වටින්නේ? අන්න නුවණැති අය පිරිස, නුවණැති පිරිසක් නිසා මේගොල්ලොන්ට දෙන්න ඇත්තනේ ඉන්නම්. අනුන් ගැන හොයවා ඉඳලා වැඩක් තියෙනවද? තමන් ගැන නේද හොයන්න ඕන කියලා. තේරෙන්න? අන්න ඒ වගේ කතාවක් තමයි. අපි මේ දැන් ගෙවෙන මොහොත ගැන සැලකිලිමත් වෙන්නේ නැතුව හැම වෙලේම හෙටක් ගැන හිතනවා. සුභ අනාගතයක් ගැන හිතනවා. තේරෙනවද? ඒ දැන් අපි සුබ මොහොතක් මේ ගෙවෙන මොහොත ගැන හිතන්නේ නැත්තේ නේ. මේ ගෙවෙන දහවල රාත්‍රිය සුබ රාත්‍රියක්, සුබ දහවලක් වෙනවා නම් ඒක ගැන හිතන්නේ නැත්තේ ඇයි? ආන්න ඒක ගැන තමයි අපි වැඩිපුර කල්පනා කරන්න ඕනේ. නැත්නම් වැඩිපුර අවධානය යොමු කළ යුත්තේ මේ ගෙවෙන දහවල සුන්දර දහවලක්, නැත්නම් මේ ගෙවෙන රාත්‍රිය සුන්දර රාත්‍රියක් වෙන්නේ කොහොමද කියන එක. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ සුන්දර රාත්‍රිය පිළිබඳ වූ මාතෘකාවත් විස්තරයක් දේශනා කරන්නේ මේ කියලා භික්ෂුන් වහන්සේලාට වදාලා. භද්දේක රත්තාසවෝ භික්කවේ උද්දේශාංච විභංගාංච දේශිසාමි තං සුනාථ සාදුකං මානසිකරෝද භාසිසාමි. මහණෙනි මේ සුන්දර රාත්‍රිය පිළිබඳ මාතෘකාවත් විස්තරයක් ඔබලාට දේශනා කරන්නේ මේ. ඒක හොඳට අහන්න, අහලා මතක තියාගන්න, ඒක හොඳට නුවණින් මෙනෙහි කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ මාතෘකාව වදාලා. මොකක් ගැන මාතෘකාවද? සුන්දර රාත්‍රිය පිළිබඳව. අතීතං නාන්වාගමීය නප්පටි කංඛේ අනාගතං යදතීතං පහීනං තං අපත්තං ච අනාගතං පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ථ තත්ථ විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්වාමනු බ්‍රෝහයි අජ්ජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරං තේන මහසේනේන මච්චුනා ඒවං විහාරින් ආතාපින් අහෝ රත්ත මතන්දිතං
තං වේ භද්දේ කරත්තෝති සන්තෝ ආචික්ඛතේ මුනීති. මෙන්න මේකයි මාතෘකාව. මේ ගාථා පෙළ පුළුවන් නම් පාඩම් කරගන්න. මීළඟ සූත්‍රයක ඒ ගැන සඳහන් වෙනවා. මේක පාඩම් කරගන්න කියලා. මේකේ අර්ථය ඉගෙන ගන්න කියලා. මේක පාඩම් කරගෙන අර්ථය ඉගෙන ගන්න පුළුවන් නම් හරි වටිනවා ජීවිතේට. තේරුණාද? ඉතින් ඒක නිසා පුළුවන් නම් බලන්න. දැන් බොහෝ වෙලාවට ග්‍රන්ථ බහුලයි. ත්‍රිපිටකයට අයත් මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාශකේ මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොතේ 398 වෙනි පිටුවේ මේ ගාථා පෙළ සඳහන් වෙනවා. ඒකේ තේරුම 399 වෙනි පිටුවේ සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා පුළුවන් පින්වතුන් ඉන්නවා නම් විහාරස්ථානයෙන් හරි පුස්තකාලයෙන් හරි මෙන්න මේ ගාථා ටික හොඳට බලා ගන්න. පුළුවන් නම් කටපාඩම් කරගන්න. කටපාඩම් කරගෙන අර්ථයත් හොඳට මතක තියාගෙන දිනපතා මෙනෙහි කරන්න. තේරුණා. දැන් සාමාන්‍යයෙන් පින්වතුන් පුරුදු වෙලා ඉන්නවා එදිනෙදා ඔය මෙත්ත සූත්‍රේ නැත්නම් වෙන මොනවා හරි ජය පිරිත ඔය වගේ ඔය බයට ලාබෙට කියන පිරිත් පාඩම් කරගෙන ඒවා උදේ හවස මන්තර වගේ කියනවා. මොකටද කියන්නේ කියලා බැලුවොත් එක්ක බයට. රැයට කියනවා මෙත්ත සූත්‍රේ යක්කුවේ කියලා බයට. හරිද? උදේට ජය පිරිත කියනවා උදේ ඉඳන් හවස වෙනකම් වැඩිපුර හම්බ ගන්න බලාපොරොත්තු වෙනවා. තේන්න? බොහෝ වෙලාවට බැලුවොත් ඒක තමයි තියෙන්නේ. නමුත් මේ වගේ අර්ථ සම්පන්න ගාථා පාඩම් කරගෙන දරාගෙන උදේ හවස මෙනෙහි කරන අය බැලුවොත් එහෙම ලංකාවේ ඉන්නේ 40යි. තේරුණා. මොකද ඒකට හේතුව වෙලා තියෙන මේ බොහෝ දෙනෙකුට තියෙන ලාභයට යටවෙච්ච මානසිකත්වය. ඉතින් ඒක තමයි මේ පොහොදුන් ස්වභාවය. නේද? බුදුරජාණන් වහන්සේ වදාලා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට තියෙන ආසාව සිවිය සම්මාස්නහර ඇට විදගෙන ඇට මිදුළු වල තැම්පත් වෙලා තියෙන කියලා. තේරෙනවද? ඒකට බලන්න මේ පොහුදුන් ජනයා තුළ ලාභ සත්කාර වලට කොච්චර ආසාවක් තියෙනවද කියලා නේ. භාග්‍යතුන් වහන්සේ උපමාව වදාලේ තවත් එකම කාරණයකට. ඒ තමයි මව්පියන්ට දරුවන් කෙරෙහි තියෙන ප්‍රේමයත් ඒ විදිහටම සිවිය සම්මාස්නහර ඇට විදගෙන ගිහිල්ලා ඇට මිදුළු වල තැම්පත් වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ දරු මව්පියන්ට දරුවෙකුට තියෙන ආදරය අංශයේද පුහුදුන් සත්වීන්ට ඒ විදිහේ ආදරයක් තියෙනව මොනවටද? ලාභ සත්කාර කීති ප්‍රශංසාවලට. ඒකෙන් හින්දා උදේ පටන් ගන්න ජයපිරිති මොකද වැඩිපුර ඒ දවස හරි හම්බ කරගන්න ලැබෙන්නේ කියලා. තේරුණාද? ඉතින් අන්න ඊට වඩා වටිනවා මෙන්න මේ වගේ උතුම් දේශනාවක් ඉගෙන ගන්න පුළුවන් නම් ඉගෙනගෙන කටපාඩම් කරගෙන ඒකේ අර්ථය උදේ හවස නුවණින් සලකන්න පුළුවන් නම් ඒක ඊට වඩා ලාභයක් වෙන්නේ නැද්ද? ඒක ඊට වඩා ලාභයක් වෙනවා. තේරුණාද? නමුත් දැන් අපි අර සාම්ප්‍රදායික ඉගෙනගෙන තියෙන වෙන වෙන ලාභ වලටනේ. ඉතින් එතකොට වෙන්නේ අපට අර නිර්වාණ ධාතුව ඈත් වෙන එකයි. ධර්මයේ සඳහන් වෙනවානේ අඤ්ඤාහි ලාභෝප නිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී. ලාභ ලබන පිළිවෙත එකක්. නිවන් දකින පිළිවෙත අනේකක්. මේ දෙක හරියට වමයි දකුණයි වගේ. ඒ කියන්නේ දැන් අපි තුම්මං හන්දියකට ආවහම වමට එක පාරක් තියෙනවා දකුණට එක පාරක් තියෙනවා. දැන් වමට යන පාර කවදාවත් ගිහලා දකුණට හේතු වෙන්නේ නැහනේ නේද? වමට ගියොත් එක පැත්තකට දකුණකට ගියොත් තව පැත්තකට. ආන්නේ වගේ තමයි ලාභ ලබන මාවතයි නිවන් දකින මාවතයි. ඒක නිසා අපි තෝරගන්න ඕන මේ දෙකෙන් කොයික දබට ඕන. ලාභ ලබන මාවත නම් ඒ ගැන ගැටලුවක් නෑ. අපිට ඒක ගැන කතා කරන්න දෙයක් නෑ. මුළු ලෝකෙම මොන්ටිසෝරි යන දරුවගේ ඉඳන්ම උගන්වන්නේ ලාභ ලබන මාවතේ යන්නයි. හැබැයි නිවන් දකින මාවත ඇවිල්ලා සම්පූර්ණයෙන් ඊට වඩා වෙනස් එකක්. ඒක පටිසෝතගාමි. උඩුගම් බලා යන ගමනක්. ඉතින් අන්න ඒක නිසා යම්කිසි කෙනෙක් මේ දුක් කෙලවර කරලා නිවනින් සැනසෙන්න බලාපොරොත්තු වෙනවා නම් එහෙම කෙනා තෝරගන්න ඕනේ අර ලාභ ලබන මාවත නොවේ. එයාට ලාභ ලබන මාවතේ කියලා කවදාවත් නිවන හමු වෙනවද? හමු වෙන්නේ නැහැ. තේරුණාද? එයා යන්න ඕන නිවන් දකින මාවතේ. අනේ නිවන් දකින මාවතේ යන කෙනාට තමයි බුදුරජාණන් වහන්සේ මේ සුන්දර රාත්‍රිය පිළිබඳ දේශනාව අදාළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ගාථාවලි මාතෘකාව වදාරලා අනතුරු මේක විස්තර කරමින් දක්වනවා මෙහෙම. කතංච බෙහෙක්කවේ අතීතං අන්වාගමිතයි. අයිසල්ල දැන් අපි කියන්න ඕනේ මේ ගාථාවල අර්ථය. අතීතං නාන්වාගමේය නප්පටිකංඛේ අනාගතං යදතීතං පහීනන්තං අපත්තංච අනාගතං. අතීතං නාන්වාගමේය අතීතයේ අනුව ලුහු බඳින්න එපා. නප්පටිකංඛේ අනාගතං අනාගතේ පතණ්ඩ යන්නත් එපා. ඇයි? මොකද අතීතය අනුව ලුහු බඳින්න යන්න එපා කියලා කිව්වේ.
දැන් ඔන්න අපි උදේ කාපු දේ ගැන සිහි කරනවා. ඒක අතීත දෙයක් නේ. දැන් උදේ කාපු දේ ගැන සිහි කළා කියලා මොකද්ද වෙන්නේ? මොකද්ද ලැබෙන ලාභი? දැන් උදේ කෑම රසයි නම් ඒ රසවත් කෑම කාපු එක ගැන සිහි කරනකොට අපේ මොකද්ද වැඩේ? ආනාරි ආසාව තණ්හාව තව වැඩෙනවා. තේනවාද? වැරදි දෘෂ්ටි ඇති වුණා නම් ඒව වැඩෙනවා. අන්න ඒකින්ද බුදුරජාණන් වහන්සේ වදාලා අතීතයේ අනුව තෘෂ්ණාවෙන් වහල් වෙලා දෘෂ්ටියෙන් මුලා වෙලා සිහි කරන්න යන්න එපා. ඒකයි අතීතය අනුව උළු බඳින්න එපා කියලා කියුවේ. නප්පටිකාංකේ අනාගතං. අනාගතයේ පිළිබඳවත් ඒ විදිහටම තණ්හාවෙන් හිටගෙන අනිද්දා ගැන බලාපොරොත්තුෙන් හිතන්න යන්න එපා. වැරදි දෘෂ්ටියෙන් අනුව අනාගතය ගැන හිතන්න යන්න එපා. මොකද ඒකට හේතුව යදතීතං පහීනන්තං. අතීතයේ කියන එක ඉක්ුත් වෙලා ගිය එකක්. දැන් අපි උදේ කාපු දේ ගැන සිහි කරනවා නම් ඒකේ ඇවිල්ලා ඉක්ුත් වෙලා ගිය දෙයක්. ඒක දැන් දිරවල ඉවරයි. තේන්නාද? අපත්තංච අනාගතං. අනාගතේ හෙට දවස කියන එක ආපු දෙයක්ද? ආපු දෙයක් නෙමෙයි. ඒක නොපැමිණි දෙයක්. තේන්නාද? ඉතින් එතකොට දැන් බලන්න අපි එදිනෙදා ජීවිතේ වැඩි හරියක්ම සිහි කරමින් ඉන්න මොනවා ගැනද කියලා ඇහුවොත් මොකද්ද උත්තරේ? එක්ක ඉක්ුත් වෙච්ච දේවල් ගැන. උදේ වෙච්ච දේ, ඊයේ වෙච්ච දේ, ගිය සතියේ වෙච්ච දේ, ගිය අවුරුද්දේ වෙච්ච දේ, ඕවා ගැන නෙමෙයිද කල්පනා කර කර කල්පනා කර කර ඉන්නේ නේද? ඉතින් දැන් හොඳ දෙයක් යහපත් දෙයක් වුණා නම් ඊයේ වෙච්ච දේ ගැන හිත හිතා අපි සතුටු වෙනවා. එතකොට අපිට අමිහිරි කර්කශ දෙයක් වුණා නම් කවුරු හරි අපිට හොඳ කිව්වා නම් අන්න බලන්න එයා කොච්චර හොඳද මං ගැන මෙහෙම හොඳ කිව්වා කියලා අපි හයano සිහි කර කර සතුටු වෙනවා. කවුරු හරි අපිට බැන්න නම් අපි මොකද කරන්නේ? ඔහොම වටිනවද මට කියාවු එක සෙනගේ ඉස්සරහා මේ විදිහට නිඳා කරපු එක මමත් හොඳයි බලා ගන්නම්කෝ අවස්ථාවක් ආවොත් කියලා අපි ඒක ගැන ඒ ආකාරයට සිහි කරනවා. තේන්නාද? එතකොට මෙන්න මේ විදිහට අපි එක්ක අතීතය ගැන හිත හිතා නැත්තම් අනාගතය ගැන පත පතා තමයි දවස ගත කරන්නේ. එතකොට මොකද වෙන්නේ? අපේ හිතේ තියෙන තෘෂ්ණාව, වැරදි ආත්ම දෘෂ්ටිය ටිකෙන් ටික ටිකෙන් ටික තවත් වඩිනවා, වර්ධනය වෙනවා. හරිය? අන්නේ හිඳ භාගිතුන් වහන්සේ වදාලා අතීතය අනු අතීත පංචස්කන්ධය අනු තණ්හාවෙන් දෘෂ්ටියෙන් වහල් වෙලා වසඟ වෙලා සිහි කරන්න එපා. තණ්හාවෙන් යට වෙලා දෘෂ්ටියෙන් මුලා වෙලා අනාගතේ පතන්න යන්න තෙපා. මොකද ඒකට හේතුව අතීතී කුත් වෙච්ච දෙයක් අනාගතේ නොපැමිණිච්ච දෙයක්. පච්චුප්පන්නංචයෝ ධම්මං තත්ත තත්ත විපස්සති. අසංහිරං අසංකෝපං තං විද්වා මන බ්‍රූහේ. ඒ වෙනුවට යා මොකද කරන්නේ? දැන් අපි අතීතයේ සිහි කරන එකත් අනාගතයේ සිහි කරන එකත් අත්හැරියොත් මොකද වෙන්නේ? දැන් මේ අය අතීතයේ ගැන, ඊයේ දවස ගැන, ගිය සතිය ගැන, ගිය අවුරුද්ද ගැන හිතන ටිකත් නවත්තනවා. ඒ අනුව හිතන්නෙත් නැහැ. හෙට දවස ගැන හිතන්නෙත් නැහැ. අනාගතය ගැන හිතන්නෙත් නැහැ. ඊළඟ ජීවිතය ගැන හිතන්නෙත් නැහැ. ඔය දෙකම නොහිතා ඉන්න ගියොත් මොකද වෙන්නේ? අන්න හරි. එතකොට තමයි ඒ තැනැත්ත වර්තමානයට පැමිණෙන්නේ. තේරුණාද? එතකොට දැන් බොහෝ දෙනෙක්ගේ ජීවිත ගෙවෙන්නේ වර්තමානයේ තුලද? වර්තමානයේ කය තිබ්බට හිත වර්තමානයේ නැහැ. තේරුණාද? හිත තියෙන්නේ බොහෝ වෙලාවට එක්ක අතීතේ නැත්තම් අනාගතේ. අතීතේ හූල්ල හූල්ල ඉන්නව, අනාගතේ පතපතා ඉන්නව, වර්තමානයේ නැහැ. තේරුණාද? ඉතින් එතකොට බලන්න දැන් වර්තමානයේ ගෙවි ගිහින් තියෙන්නේ අතීතයේ පිළිබඳ කෙලෙස් ගොඩක් එක්ක, අනාගතයේ පිළිබඳ බලාපොරොත්තු තෘෂ්ණා කෙලෙස් ගොඩක් එක්ක. ඒ දෙපැත්තම අයින් කරලා අපි හිත නිදහස් කරගත්තාම තමයි, අතීත අනාගත දෙකෙන් හිත නිදහස් කරගත්තාම තමයි අපිට වර්තමානයේ පිළිබඳව සිහි උපදව ගන්න පුළුවන් වෙන්නේ. තේරුණාද? වර්තමානයේ තුලත් නිකන් අහස දිහා බලාගෙන හිටියට තේරුමක් නැහැ. වර්තමානයේ තුල පවතින හැම දෙයක් පිළිබඳවම, තමන්ගේ මේ රූපකය වේවා, හිතට දැනෙන දේවල් වේවා, අරමුණු වෙන දේවල් වේවා, ඒ හැම දෙයක් පිළිබඳවම, නැත්තම් කාම ලෝකයේ ගැන වේවා, රූප ලෝකයේ ගැන වේවා, අරූප ලෝකයේ ගැන වේවා, ඉන්න හිටින හැම තැනක් පිළිබඳවම තත්ත තත්ත විපස්සති. ඒ ආකාරයෙන් විශේෂ නුවණින් දකින්න ඕනේ. අන්න ඒක තමයි මේ වර්තමානයේ ගතවීම තුළ අපි කළ යුතු දේ. තේරෙනවද? වර්තමානයේ තමන් පිළිබඳ, තමන්ගේ කය පිළිබඳ, හිත පිළිබඳ යමක් ඇද්ද? බාහිර ලෝකයේ පිළිබඳ යමක් ඇද්ද? ඒ පිළිබඳ විශේෂ නුවණින් අපි දකින්න ඕනේ. ඇයි බුදුරජාණන් වහන්සේ මේ විශේෂ නුවණින් දකින්න කියලා කිව්වේ? ඇයි සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් විශේෂ නුවණින් දකින්නේ නැති නිසා? හැඟීමට වහල් වෙලා, තමන්ගේ තියෙන අදහස් වලින් මුලා වෙලා තමයි ලෝකේ දිහා බලන්නේ. ඉතින් විශේෂයෙන් පෘථග්ජන ලෝකයා හැම වෙලෙම උපැස් යුවලක් දාගෙන තමයි ලෝකේ දිහා බලන්නේ. හරිද? කණ්ණාඩි දෙකක් දාගෙන ලෝකේ දිහා බලන්නේ. එක එක්කෙනාගේ කණ්ණාඩි එක එක පාටයි. තේරෙනවද? දැන් දාගෙන ඉන්න කණ්ණාඩි දෙක නිල් පාට නම් එයාට පේන ලෝකය කොයි වගේ එකක්ද? නිල් පාටින් යුක්ත ලෝකයක් පේන්නේ. දාගෙන ඉන්න කණ්ණාඩි දෙක කොළ පාට නම් එයාට පේන ලෝකය කොහොම එකක්ද? කොළ පාට ලෝකයක් පේන්නේ. දාගෙන ඉන්න කණ්ණාඩි දෙක රතු පාට දෙකක් නම් එයාට පේන ලෝකේ රතු පාට ලෝකයක්. අන්න ඒ වගේ පුහුදුන් ජනයාත් ওই විදිහේ කණ්ණාඩි දාගෙන ඉන්නවා. හරිද? එක එක්කෙනා ඉතින් පාට පාට කණ්ණාඩි දාගෙනත් ඉන්නවා. හරිද? පුහුදුන් ජන ලෝකයා වැඩි හරියක් අනිත්‍ය දේ නිත්‍ය වශයෙන් දැකීමේ වැරදි කෝණයෙන් යුක්තයි. දුක සැප වශයෙන් දැකීමේ වැරදි කෝණයෙන් ලෝකයේ විදිහා බලන්නේ. අනාත්මදී ආත්ම වශයෙන් නැත්නම් මගේ නොවනදී මගේ වශයෙන් බලන කෝණයෙන් තමයි ලෝකේ දිහා බලන්නේ. තේරෙනවද? ඒ වැරදි කෝණය වෙනස් කරලා බලන්න තමයි බුදුරජාණන් වහන්සේ දැන් මේ කියා දෙන්නේ. විශේෂ නුවණින් දකින්න කිව්වේ ඒකයි. එතකොට ඒ කියන්නේ එහෙනම් වෙනස් වෙන සුළු අනිත්‍ය දේවල් අපි වර්තමානයේ තුල දකින්න ඕනේ. වෙනස් වෙන සුළු අනිත්‍ය දේවල් හැටියටම දුකට අයත් දේවල් අපි වර්තමානයේ තුල දකින්න ඕන. දුකට අයත් දේවල් හැටියටම තමන්ගේ නොවන දේවල් අපි වර්තමානයේ තුල දකින්න ඕන. තමන්ගේ නොවන දේවල් හැටියටම අසුභ දේවල් අපි දකින්න ඕන වර්තමානයේ තුල අසුභ හැටියට. මන්නේ ඒකයි විශේෂ නුවණින් දකින්නවා කියලා කිව්වේ. අසංහිරං අසංකූපං තං විද්වා මන බ්‍රූහයේ. ඒ විදිහට යථාර්ථයේ ලෝකයේ පිළිබඳ ඇත්ත ඇති හැටියේ නුවණින් දකින ශ්‍රාවකයා දැන් එතකොට යා අතීතයත් අතහැරලා දාලා අනාගතයත් අතහැරලා දාලා වර්තමානයේ පවතින හැම හේතුඵල වශයෙන් හටගත් ධර්මතාවක්ම කොහොමද දකින්නේ? අනිත්‍ය හැටියට දකිනවා, දුකටයි තිදේ හැටියට දකිනවා, තමන්ගේ නොවන දේ හැටියට දකිනවා, අශුභ දේ හැටියට දකිනවා. මෙහෙම දකිනකොට ඒ තැනැත්තා අතීතයේ තිබිච්ච දේවල් වර්තමානය හරහා අනාගතයත් එක්ක එකට ඈඳන්න පූට්ටු කරන්න කටයුතු කරනවාද? කටයුතු කරන්නේ නැහැ. එයා අතීතය වර්තමානය හරහා අනාගතයට ඇදගෙන යන්නේ නැහැ. තේරෙනවද? මේක ගැඹුරු කතාවක්. අපි මේක තව ටිකක් ඉස්සරහට ලිහිල් කරගමු. අන්න එහෙම කෙනා මොකද කරන්නේ? අර වර්තමානයේ තුල විපස්සනා නුවණින් දකිමි. තමන්ගේ අවබෝධයේ ප්‍රඥාව දියුණු කර ගන්නවා. අජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණංසු. ඉතින් මෙන්න මේ විදිහට ඇති කර ගන්නා නිවැරදි දැකීම නැත්තම් ජීවිතයේ පිළිබඳ යථාබෝධය අදාදම උත්සාහවන්ත වෙලා ඇති කරගati යුතු එකක්. හරිද? එතකොට තමයි හිතේ තියෙන අතෘෂ්ණා, වැරදි දෘෂ්ටි වගේම රාග, ද්වේෂ, මෝහ ආදී අනිකුත් සියලුම කෙලෙස් දුරු කර ගන්න පුළුවන් වෙන්නේ. අන්නේ කෙලෙස් නැත්තම් හිත කිලිටි කරන මේ හිතේ තියෙන වැරදි අකුසල ගති දුරු කර ගැනීමේ උත්සාහය අදාදම කරන්න කියනවා. ඒක හෙටට කල් දාලා හරියන්නේ. ඒක දැන් දැන්ම අදාදම කරන්න ඕනේ. කෝජඤ්ඤා මරණංසුයි. හෙට වෙනකන් ජීවත් වෙයිද කියලා කවුද දන්නේ? අද රෑ මැරෙයිද කියන එක කවුද දන්නේ? නහි නෝ සංගරන්තේන මහාසේනෙන මච්චුනා. මහාසේනා සහිත මාරයත් එක කාටවත් ගිවිසුමක් තියෙනවද? මෙච්චර කාලයක් ජීවත් වෙන්න ලැබෙයි කියලා ගිවිසුමක් තියෙනවද කාටවත්? නැහැ. ඒ වගේම මාරයට පුළුවන් ද නැත්නම් මාරය කියලා මෙතන අදහස් කරන්නේ මරණය. අල්ලසක් දීලා තව ටික දවසක් මට ජීවත් වෙන්න ඉඩ දෙන්න. අපේ දුවගේ විවාහ උත්සවය ළඟයි. නැත්නම් අපේ පුතා රට යන්න ඉන්නේ, එතකම් පොඩ්ඩක් ඉන්න. නැත්නම් අපේ ගේ හදල ඉවර වෙනකම් පොඩ්ඩක් ඉන්න. මට තව මාස දෙකක් තුනක් කල් දෙන්න, අවුරුද්දක් දෙකක් කල් දෙන්න කියලා එහෙම අල්ලසක් දීලා පුළුවන්ද? දැන් මේ අය වැඩ කර ගන්න සමහර තැන් වලට ගිහිල්ලා අල්ලසක් දෙන්නේ. ගානක් දෙන්නම් මට මේ වැඩේ කරලා දෙන්න කියලා නේ. එහෙම පුළුවන්ද මාරයත් එක්ක ගනුදෙනුවක් පවත්වන්න? එහෙම බෑ. වෙනත් බලයක් යොදවලා, දේශපාලන බලය යොදවලා ජනාධිපතිතුමාට කියලා එහෙම පුළුවන්ද මරණේ කල් දම්ම ගන්න? එහෙම පුළුවන් කමක් නැහැ. ආනෙක අල්ලසකින් ගනුදෙනුවකින් වෙනත් ක්‍රමයකින් බලපෑමකින් මරණය කල් දාගන්න බෑ. ඒක හින්දා අද කළ යුතු දේ අදකම කරන්න ඕනේ. එතන අද කළ යුතු දේ කියලා කියන්නේ නිවැරදි අවබෝධය ඇති කර ගනිමින් කෙලෙස් දුරු කර ගැනීමේ උත්සාහයක අදම කරන්න ඕන. ඒවන් විහාරින් ආතාපින් අහෝරත් මතන්දිතා. ඉතින් අන්න ඒ විදිහට දහවල් රාත්‍රියේ දෙක කෙනෙක් කෙලෙස් දුරු කර ගැනීමේ උත්සාහයෙන් යුක්තව නිරන්තරයෙන්ම ඒ පිළිබඳ යොදවාගත සිහියෙන් හා නුවණින් යුක්තව කටයුතු කරනවා නම් තං වේ භද්දේ කරත්තෝති සන්තෝ වාචික්කති මුනි. අන්න එහෙම ශ්‍රාවකයාගේ රාත්‍රිය සුන්දර රාත්‍රියක් හැටියට සාන්තෝ බුදුරජාණන් වහන්සේ මහා මුනිින්ද්‍රයන් වහන්සේ වදාරනවා. තේන්නාද? එතකොට ඔන්න බලන්න දැන් අපේ ගිවෙන දහවල හෝ රාත්‍රිය සුන්දර රාත්‍රියක් සුන්දර දිනයක් බවට පත් කර ගන්න නම් අපි කරන්න ඕන දේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ එක් එක් කාරණාවක් විස්තර කරමින් වදාලා කතාංච බිහික්කේ අතීතං අන්වාගමේති. මහණෙනි කොහොමද අතීතය අනුව ආශාවෙන් එමත් නැත්නම් වැරදි දෘෂ්ටියෙන් යුක්තව යා ලුහු බැඳගෙන යන්නේ? ඒව රූපව හෝසින් අතීත මද්ධානාන්ති තත්ථනන්දීන් සමන්වානේති. දැන් යා කල්පනා කරනවා මට අතීතයේ මෙන්න මේ විදිහේ ලස්සන රූපයක් තිබුණා කියලා. යා අතීතයේ පැවතිච්ච රූපය අනුව සිහි කරනවා. දැන් ඇත්තටම වැඩිහිටි වයසේ ඉන්න අය තරුණ කාලේ ලස්සනට හිටියා නම් එයා හිතන්න පුළුවන් තමන්ගේ ඡායා රූපය අධ්‍යා බල බලන්න මම ඉතින් තරුණ කාලේ කොච්චර ලස්සනට හිටියද කියලා නේ. දැන් බලන්න මේ වැඩිහිටි මවපියවරු කාගේත් ඇති විවාහ දින විච්ච දිනේ ගත්තු ඡායා රූප ඇති නේද ගෙදර නේ. ඉතින් බොහෝ වෙලාවට ඕක ඇහැ ගැටිච්චාම බලන්නකො ඉතින් තරුණ කාලේ මම කොච්චර ලස්සනට ඉඳා හිටියද, මේ පින්තූරේ බොහොම ලස්සනට තියෙනවනේ කියලා. හොඳයි, මතක් වෙන්නේ නැද්ද? මතක් වෙනවා නේ. නැත්තේ නැහැ, මතක් වෙනවා. ඉතින් ඒව මතක් කරගන්න ඉතින් ඕක පින්තූර අරගෙන මේ බිත්ති වල ගහලා හැමතැනම තියලා තියෙන්නේත් නේද? මොකටද ඒ අර අතීතය ගැන ආවර්ජනය කරන්නේ? ඉතින් එතකොට දැන් බලන්නේ අතීතය ගැන ආවර්ජනය කරන්නේ ඒ අතීතය අනිත්‍ය දෙයක් කියලාද? බොහෝ දෙනෙක් එහෙම නෙමෙයි නේද? අතීතය ගැන හිතන්නේ ඉතින් බලන්න මගුල් දිනේ මං කොච්චර ලස්සනට සැරිසිලා හිටියද, මනාලේ කැටියට මනමාලියා කැටියට කොච්චර ලස්සන දෙදාමම කියලා යා අතීතය ගැන සිහි කරලා මොකක්ද ඇති කරගන්නේ? ආශාව ඇති කරගන්නවා. ඒ හිටිය මමයි කියලා, අතීතයේ හිටියේ මමයි කියලා වැරදි මමත්වයක් වැරදි දෘෂ්ටියක් ඇති කර ගන්නවා. හොඳයි, ඉතින් ඒ අතීතයේ ඡායා රූපේ ගන්න දවසේ හිටියේ ඒ තමම්මද දැනුත් ඉන්නේ? ඒ මොකද? අන්න හරි, බලන්න දැන් ඒ තරුණ වයසේදී අපි කියමු අවුරුදු 25 දී නම් මගුල් උත්සවයේ පැවතුනේ ඒ දවස් අවුරුදු 25 දී ගත්තු ඡායා රූපේ තිබිච්ච කය අවුරුදු 50 වෙනකොට මොකද වෙලා තියෙන්නේ? අවුරුදු 25ක් තිස්සේ දිราපත් වෙලා ගිහිල්ලා කේස් පැහිලා නේද? හැමේ පාට වෙනස් වෙලා, ඒ තිබිච්ච උස මහත හැඩරුව සමහරලාට වෙනස් වෙලා ගිහිල්ලා නේ. ආන්නේ ඒකයි. එතකොට ඒ හිතුම් පැතුම් මේ ආකල්ප ඒව කොච්චර දුරකට වෙනස් වෙලා ගිහිල්ලාද අවුරුදු 25ක් තිස්සේ? ඉතින් එතකොට අර අවුරුදු 25 දී හිටපු තමන්මයි දැනුත් ඉන්නේ කියලා කෙනෙක් වරදවා හිතුවොත් ඒක නිවැරදි දැකීමක්ද වැරදි දැකීමක්ද? වැරදි දැකීමක්. එතකොට බලන්න සාමාන්‍ය පොහොදුන් ලෝකයා අතීතය ගැන සිහි කරලා හිතන්නේ හැම වෙලෙම හරි දැකීමක් අනුවද වැරදි දැකීමක් අනුවද? බොහෝ දෙනෙක් වැරදි දැකීමක් අනුව. යා අතීත රූපය ගැන හිතලා ආශාව ඇති කරගෙන ඒ හිටියෙත් මමමයි දැන් ඉන්නෙත් මමමයි කියලා එයා තවදුරටත් තමන්ගේ ආත්ම දෘෂ්ටිය තහවුරු කරගන්නවා. ওই විදිහට තමයි බොහෝ දෙනෙක්ගේ දහවලහා රාත්‍රිය ගත වෙන්නේ. හොඳයි, එහෙම ගත වෙන දහවලක් හා රාත්‍රියක් අපට සුන්දර රාත්‍රියක් සුන්දර දවසක් කියන්න පුළුවන්ද? සුන්දර රාත්‍රියක් සුන්දර දහවලක් කියන්නේ නැහැ. ඔය විදිහටම තමන් වින්ද සැප දුක් වේදනා, තමන් තුළ පහළ වෙච්ච සංඥා අරමුණු හැඳිනීම පිළිබඳ සංඥා, තමන් තුළ පහළ වෙච්ච චේතනාදී අවශේෂ චෛතසික, තමන් තුළ ඇති වෙච්ච සිත්, මේ සියල්ලම ධර්මයේ නොදකින පුහුදුන් ජනයා ඒවත් තණ්හාවෙන් ආශාවෙන් යුක්තව සිහි කරනවා අතීතයේ ගැන. නැත්තම් ඒ සියල්ල මමයි මගේයි කියලා වැරදි දෘෂ්ටියෙන් යුක්තව සිහි කරනවා. මෙන්න මේක තමයි අතීත පංචස්කන්ධය අනුව වරදවා ලුහු බඳිනවා කියලා කියන්නේ. අතීත පංචස්කන්ධය ඉක්ුත් වෙච්ච දේ, ඉක්ුත් වෙච්ච දෙයක්, අනිත්‍ය දෙයක් හැටියට දකින්න නැතුව ඒ පිළිබඳව ආශාවෙන් ඇල්මේ එයා සිහි කරනවා. නැත්තම් ඒව මමත්වයෙන් දකිමින් සිහි කරනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා එහෙමක අනිත් පැත්තට හරවන්නේ කොහොමද? උඩියටිකරු කරන්නේ කොහොමද? කතංච බෙහෙක්කවේ අතීතං නාන්වාගමේති. කොහොමද මහණෙනි අතීත පංච උපාදානස්කන්ධයේ තණ්හාවෙන් අල්ලගන්නේ නැතුව මමත්වයෙන් වර්ධවා දෘෂ්ටියකින් ග්‍රහණය කරගන්නේ නැතුව දකින්නේ? ඒව රූපෝ අහෝසෙන් අතීත මද්ධානාන්ති තත්ථනන්දින්න සමන්වානීති. ධර්මය අහලා නුවණින් දකින ශ්‍රාවකේ එයා අතීතේ ඉක්ුත්ව පැවතිලා වෙනස් වෙලා ගිය රූපය ගැන දකිනවා මේ අවුරුදු 25 තිබිච්ච රූපය දැන් නෑ, ඒක ෂේ වෙලා ගිහිල්ලා, ඒක අනිත්‍ය, ඒක වෙනස් වෙන සුළුයි. ඊළඟට බලන්න දැන් මේ අවුරුදු 25 දී පැවතිච්ච කය දැන් ලෙඩ වෙලා ජරා ජීර්ණ වෙලා දැන් ටික ටික අබල දුබල වේගෙන යන්නේ. ඒක සැපට දයිති දුකට දයිති දුකට අයිති. ඊළඟට මම අතීතේත් මගේ රූපය මේක මමයි කියලා වරදවාල්ලගෙන මුලාවටපත් වුණා. නමුත් එතකොට තිබුණෙත් මේ ශාරීරියේ කෙස්ලොම් නිය දත් සම්මස් නහර නවදොරින් වෙගෙන ආසුචි ආදීන් යුක්ත කුණ ගොඩවල් රසක්. වර්තමානයේත් ඒ කුණ ගොඩවල් ටිකම දැන් මමයි මගේ කියලා වරදවාල්ලාගෙන මුලා වෙනවා. නමුත් මේකේ මගේ කියලා ගන්න දෙයක් නැහැ. කුණ ගොඩවල්නේ තියෙන්නේ නේද? කුණ ගොඩවල් නේද තියෙන්නේ? ඔව් කුණ ගොඩවල් තියෙන්නේ. ඇයි මොනවද මේකේ පිළලා තියෙන්නේ? කබ, හොටු, කෙල, සැරව, වමනේ, ආසුචි මල මුත්‍ර ඕවා නේද පිළලා තියෙන්නේ? ඔවතාව පිළල තියෙන්නේ. තේරුණාද? අර තේරි ගාතාවල සඳහන් වෙන්නේ මේ කට ඇතුළට අත දාලා මේ කය අනිත් පැත්තට හැරෙව්වොත් එහෙම වදාපොමටත් මේ දරුවා වෙපා වෙනවා. නැද්ද හොඳයි? දැන් අපිට මේ හැමෙන් වැහිලා ඇඳුම් වලින් වැහිලා තියෙනකොට ඒක ගානන්නේ. දැන් මේ ඇතුලේ තියෙන හදවත, බොකු බඩවැල්, ඊළඟට වකුගඩු මේවා එළියට ආවොත් එහෙම මොකද? අපොයි කියලා දුවන්නේ නැද්ද? දුවනවා. තේරුණාද? අන්න එහෙම නුවණින් දකින්න කෙනාට තමන්ගේ පැවතිච්ච රූපය ගැන කැමැත්තක්ද ඇති වෙන්නේ, කලකිරීමක්ද ඇති වෙන්නේ? කලකිරීමක් ඇති වෙන්නේ. අන්න එතකොට එහෙම කෙනා අතීත රූපය ගැන තෘෂ්ණාවෙන් අල්ල ගන්නවද? නැහැ. අතීත රූපය මමයි කියලා දෘෂ්ටියෙන් වරදවා අල්ල ගන්නවද? වරදවා අල්ල ගන්නේ නැහැ. තේරුණාද? අන්න මේ විදිහට රූපය පිළිබඳව නුවණින් දකින්න ඕන. ඉතින් එහෙම රූපය පිළිබඳව නුවණින් දකිනවා නම් එයාට රූපේ මුල් කරගෙන ආශාවක් ඇති වෙනවද? රාගයක් ඇති වෙනවද? ද්වේෂයක් ඇති වෙනවද? මෝහයක් ඇති වෙනවද? ඉතින් රාග ද්වේෂ මෝහ අඩු හිතක් සම්පූර්ණ රාග ද්වේෂ මෝහ නැති වුණොත් කොච්චර හොඳද නේ? අඩුම ගානේ රාග ද්වේෂ අඩු හිතක් හෝ අපට ඇති වෙනවා නම් ඒක සුන්දර නෙවෙයිද? ආන්න බලන්න. ඉතින් එතකොට දැන් අපිට එහෙම දවල් කාලයේ ගෙවෙනවා නම්, එහෙ විදිහට රාත්‍රී කාලයේ ගෙවෙනවා නම්, ඒ ගත වෙන කාලයේ සුන්දර ජීවිතයක් වෙන්නේ නැද්ද? සුන්දර ජීවිතයක් බවට පත් වෙනවා. තේරුණාද? ඉතින් ওই විදිහටම අතීතයේ පැවතිච්ච වේදනා, සංඥා, චේතනාදී සංස්කාර, පැවතිච්ච සිත් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, ඒවා හේතුඵල වශයෙන් මමත්වයෙන් ග්‍රහණය කරගන්න නැතුව දකින්න කෙනාට ඒ පිළිබඳව තෘෂ්ණාවක් ඇති වෙන්නේ නැහැ. වැරදි දෘෂ්ටියක් ඇති වෙන්නේ. එයා ඒවා දුරු කරගනිමින් යථාර්ථය නුවණින් දකිනවා. අන්න ඒක අතීතය අනුව ලුහු බඳින්නේ නැති කියලා කිව්වේ. ওই දෙහෙටම බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි කොහොමද අනාගතය ගැන යා බලාපොරොත්තු වෙන්නේ, අපේක්ෂා කරන්නේ? අනාගතය ගැනත් ප්‍රාර්ථනා කරන, මට අනාගතේ මේ වගේ ලස්සන රූපයක් ලැබුණොත් හොඳයි නේද? දැන් විසාකාව, බන්දුල මල්ලිකාව ගැන අහලා සමහර අය ප්‍රාර්ථනා කරන, මට අනාගතේ විසාකා මහෝපාසිකා වගේ ඊළඟ ජීවිතේ බොහොම ලස්සන රූපයක් ඇතුව රූප සුන්දරියක් වගේ වෙලා උපදින්න තිබුණොත් හොඳයි කියලා. නේ? සමහරු එහෙම හිතන්න පුළුවන්. ඒ ඉතින් අර දානානිසංස වලටත් කියනවනේ. අටපිරිකර ආදී පූජා කරාම කාන්තාවන්ට මේලපලඳනා ලැබෙනවා, විසාකා මහෝපාසිකා වගේ වෙනවා, බන්දුල මල්ලිකා වගේ වෙනවා කිව්වම බොහෝ දෙනෙක් මොකද කරන්නේ? සාදු 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 කියලා අනුමෝදන් වෙලා ප්‍රාර්ථනාව පිහිටුව ගන්න. මොකටද ප්‍රාර්ථනාව පිහිටුව ගන්නේ? දිราපත් වෙන රූපකයක් නැවත ලබා ගන්න. හොඳයි, එතන තියෙන තණ්හාව දෘෂ්ටියක් නෙවෙයිද? අන්න තේරෙනවද? ওই විදිහටම අනාගතේ හට ගන්නා සැප දුක් උපේක්ෂා වේදනා, අනාගතේ හට ගන්නා සංඥා, අනාගතේ හට ගන්නා චේතනාදී සංස්කාර, අනාගතේ හට ගන්නා සිත් පිළිබඳව යා අපේක්ෂාව ඇති කර ගන්නවා. කොහොමද එහෙමනම් කෙනෙක් අනාගතය පිළිබඳව බලාපොරොත්තු නොවෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. නොනැති ශ්‍රාවකයෙක් හිතනවා අනාගතයේ බන්දුල මාල්ලිකා වෙලා ලස්සන විදිහට උපන්නත්, විසාකා මහෝපාසිකා වගේ වෙලා උපන්නත්, දෙව්ලොව දිව්‍ය අප්සරා වෙලක් වෙලා උපන්නත් ඒ රූපය නිත්‍ය රූපයක්ද? ඒක අනිත්‍යයි. ඒකත් සසර දුකටම අයිති නැද්ද? අයිති. ඒකත් තමන්ගේ කියලා ගන්න සුදුසු එකක්ද? සුදුසු නෑ. අන්න එහෙම නුවණින් දකින ශ්‍රාවකයා අනාගතයේ රූපයක් පතනවාද? අනාගතේ රූපයක් පතන්නේ නැහැ. ওই විදිහට මනාගතේ ඇති වෙන සැප දුක් උපේක්ෂා වේදනා ඊළඟට සංඥා චේතනාදී සංස්කාර අනාගතේ හට ගන්න සිතුත් අනිත්‍ය වශයෙන් මේවා සසර දුකටම ආйти දේවල් මේවා තමන්ගේ නොවන දේවල් කියලා දකින්න කෙනා අනාගත ජීවිතයක් ගැනවත් බලාපොරොත්තුවක් ඇති කරගන්නේ නැහැ. ඒ ශ්‍රාවකයා දන්නවා තමන් ඉතින් කෙලෙස් ප්‍රහාණය නොකරන ඉන්න තාක්කල් හේතුඵල වශයෙන් ප්‍රතිසන්දියක් ඇති වෙයි. ඒක වෙනම කතාවක්. නමුත් එයා අමුතුවෙන් උවමනාවෙන් තණ්හාවෙන් දෘෂ්ටියෙන් අනාගත භවයක් අල්ලගන්නේ යන්නේ පතන්නේ යන්නේ. තේරෙනවද? එයා දකිනවා මේ හටගත්ත හේතුඵල ධර්ම මේ ජීවිතේම නිවිලා යනවා නම් ඒක කොච්චර සුන්දරද කියලා. එතෙන්ට එනකම් පින්වතුනි කවදාවත් බය වෙන්න එපා. නිවන් දකින්නම් හම්බෙන්නේ නැහැ. සමහරු බයනේ ඉක්මනින් නිවන් දැක්කොත් එහෙම ඉක්මනින් මහාන වෙන්න වෙයි, ඉක්මනින් ගෙවල් දොරවල් අතහැරලා දාන්න වෙයි, ඉක්මනට අමු දරුවන්ගෙන් අයින් වෙන්න වෙයි, එහෙම කියලා හිතනවනේ සමහරුනේ. ඉක්මනට නිවන් දැක්කොත් හරි ප්‍රශ්න කියලා හක් කියලා තේනවාද? දැන් නිවන කියලා කියන්නේ ප්‍රශ්නවල අවසානය කියන එක හිතන්නේ. හරි. සමහරු හිතන්නේ නිවන් දැක්කොත් ප්‍රශ්න ගොඩයි. ඒ ඉතින් මායික පාර මහාන දවස් 7ක් ඇතුළත එක්ක පිරිණිවෙන්න ඕන. නැත්තම් රහත් වුණොත් මොකද වෙන්නේ? දවස් 7ක් ඇතුළත එක්ක පිරිණිවෙන්න ඕන නැත්තම් මහනෙන්න ඕන. ඔය දෙකෙන් එකක් කරන්න ඉපාය නේද? ඉතින් බොහෝ දෙනෙක් මේකට බයයි. ඒකට නැස්ති නැහැ. තේන්නාද? ඉතින් අර අනාගත අතීතයත් අනාගතයත් දෙක අත් නොහරින තාක්කල් බය වෙන්න එපා. ඒක වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? අතීතයත් අනාගතයත් අත්හැරලා වර්තමානයේ යථා ස්වභාවය දකිනකන් කිසිම කෙනෙකුට මේ දුකින් ගැලවෙන්න බෑ. තේන්නාද? අන්න ඒකයි තියෙන්නේ. ඉතින් දුකින් ගැලවෙන්න ඕන නම් තමන්ට මේ දුක එපා නම් කරන්න තියෙන ඔච්චරයි. මොකන්ද? අතීත අනාගත දෙක හිතින් අත්හැරලා එයා වර්තමානයේ තුල හේතුඵල වශයෙන් හටගත් හැම දෙයක්ම වෙනස් වෙන සුළු දේ හැටියට දකින්න ඕන. දුකට අයත් දේ හැටියට දකින්න ඕන. තමන්ගේ වසඟෙහි පවත්වන්න බැරි මමත්වයෙන් තොර දේවල් හැටියට දකින්න ඕන. මේවා හේතුඵල සමුදායක් පමණක් කියලා දකින්න ඕන. හේතුන් නිසා හට ගන්න දේ හේතුන්ගේ අභාවයෙන් නැති වෙලා යනවා කියලා දකින්න ඕනේ. එතකොට යාට අනාගතයක් ගැනවත් බලාපොරොත්තුවක් ඇති වෙනවද? අනාගත භවයක් ගැනවත් ඇති වෙන්නේ නැහැ. ඒ මානසිකත්වයේ ඇති උනායින් පස්සේ තමයි කෙනෙකුට ඇත්ත වශයෙන්ම දුකින් මිදීමක් නිවනක් ගැන කතා කරලා හැකි වෙන්නේ. ඒ තාක්කල් නිවන ගැනත් තියෙන බොහෝ දෙනෙක්ගේ සුන්දර සීනිය පමනයි. මේක නිවන පිණිස වේවා කිව්වම සාදුකාර දෙන සුන්දර සීනිය පමනයි. දුක් කෙලවර වීමක් ගැන නෙවෙයි අදහස තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා අනාගතය අත්හරින්නේ කොහොමද? ඊළඟට කතංච බෙහෙක්කවේ පච්චුප්පන්නේ සුධාමේසු සංහීර්ති මහණෙනි කොහොමද වර්තමාන ධර්මයන් ඇදගෙන යන්නේ? මෙහිදී අශ්‍රතවත් පෘථග්ජනයා එයා මේ රූපේ ආත්ම වශයෙන් දකිනවා. කියන්නේ රූපේ තමායි නැත්තම් තමාගේය කියලා වර්ධවා දකිනවා. රූපේ සත්‍යයේ හැටියට පුද්ගලයේ හැටියට දකින්න ආත්ම දෘෂ්ටියට ඒකත් ඇතුළත්. හරිය. ඊළඟට ආත්මයේ රූපවත් ආත්මයේ තුල රූපේ තියෙන රූපේ තුල ආත්මයේ තියෙනවා කියලා හිතනවා. දැන් මම මේකට හොඳ උදාහරණයක් කියන්න. දැන් අපි හරකෙක් එළ දෙනක් දකිනවා. හරිද? දැන් මස් කඩේට හරක් ගෙනියනවා මේ අය දැකලා තියෙනවනේ. දැකලා තියෙනවද? ඔව්. දැන් අපි අහුවොත් එහෙම මෙයා සතෙක්ද කියලා මොකද කියන්නේ? ඔව් කියනවද නැහැ කියනවද? ඔව් කියනවා. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? ඔන්න අපි දකින්නේ අපි බලන්න යන්නෙත් නැහනේ හරක් මරනවා. ඊට පස්සේ මරලා අර අර ඇඟේ තිබිච්ච මස් ටිකම ඊට පස්සේ කඩේ එල්ලලා තියෙනවා. හරිද? ඊට පස්සේ ඉතින් කන අය ගිහිල්ලෝ අරගෙන කන්නේ නැද්ද? තේනවා. හොඳයි දැන් එතකොට දැන් අර කාපු මස් ටිකම තමයි අර සතාගේ ඇඟේ තිබුණේ. තේනවා. වෙනසක් තියෙනවද? වෙනසක් නැහැ. එතකොට අපි කෑවයින් පස්සේ ඒක අපේ ආහාරයක් වෙනවා. අර සතාගේ ඇඟේ තියෙනකොට ඒක අපි සතෙක් හැටියට දකිනවා. තේන්නා. එතකොට අර කාපු දෙයම නෙමෙයි දැඟේ තිබුණේ. එතකොට ඇඟේ තියෙනකොටත් එතන සත්වයෙක් හෝ පුද්ගලයෙක් වශයෙන් ගන්න දෙයක් තිබිලද? ගන්න දෙයක් නැහැ. දැන් තමාව අපි පුද්ගලයෙක් හැටියට අපි දකින්නේ නැද්ද? පුදුම් කෙනා දකිනවා තමා සත්වයෙක් පුද්ගලයෙක් හැටියට දකිනවා. හොඳයි දැන් හදිසියෙවත් කොටියෙක් පැනලා අපිවක් මරාගෙන කෑවොත් අපේ අතපය දැන් කොටියාගේ බඩට මෙහෙමම යනවද නැත්නම් ආහාරයක් හැටියට යනවද? ආහාරයක් හැටියට. හොඳයි ඉතින් මේ අතපයම නෙමෙයි දෙ කොටියා ගිලින්නේ. එතකොට මේ අතපය කොටියාගේ බඩේ හැමම තියෙනවද? නෑ, ඒක දිරවල යනවා. එතකොට එහෙමනම් මේ අතපය සත්වයෙක් හෝ පුද්ගලයෙක් හැටියට ගන්න පුළුවන්ද? ගන්න බෑ. තේරුණාද? අන්න එතකොට එහෙම සත්ව පුද්ගල ආත්ම වශයෙන් ගන්න බැරි දෙයක්. එතකොට කෙනෙක් අතීතයේ හිටපු සත්වයාම දැනුත් ඉන්නවා, ඒ සත්වයාම තමයි අනාගතයටත් ඉන්නේ කියලා වරදවා අතීතයයි අනාගතයයි වර්තමානය හරහා මේ එකම සත්වයේ පුද්ගලයක ආත්මයක් කියලා ඈඳුවොත් ඒකට කියනවා සක්කාය දිට්ඨිය කියලා. ආන්න ඒක තමයි ආත්ම දෘෂ්ටිය කියලා කියන්නේ. එහෙම කෙනා හැම වෙලේම අතීත භවයයි අනාගත භවයයි වර්තමානය හරහා එකට පූට්ටු කරනවා. ඒ පූට්ටුවෙන් මොකද වෙන්නේ? යාට නොනවතින සසර ගමනක් ඉදිරියට සැකසෙනවා. අන්න ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ අවිද්‍යාවෙන් වැසුණු සිත් ඇති, තණ්හාවෙන් බැඳුණු සිත් ඇති මේ පොහොදුන් ජනයාගේ සසර පටන් ගත්ත තැනක් දක්වන්න බෑ, මුල් කෙලවරක් දක්වන්න බෑ කියලා වදාළේ යන්නේ නිසා. ඇයි මේ හැම වෙලෙම කරන්නේ? ආත්ම දෘෂ්ටියෙන් අතීතය අනාගතය වර්තමානය හරහා එකට පූට්ටු කරගෙන එක ඇදගෙන යන්නේ ඉස්සරහට. තේනවාද? ওই විදිහටම වේදනා, සංඥා, සංස්කාර, විඥාන මේ ඔක්කොම ආත්ම වශයෙන් තමාගේ කියලා වර්ධවා ගන්නවා. යා මොකද කරන්නේ? මේ සත්ව පුද්ගල ආත්ම වශයෙන් ගත්තු දෘෂ්ටිය තවදුරටත් සංසාර ඉදිරියට ඇදගෙන යනවා. කතංච භික්ඛවේ පච්චුප්පන්නේ සුධාම්මි සුන සංහීරති. එතකොට වර්තමානයේ වර්තමාන ධර්මයන් අනාගත, කියන්නේ අතීත අනාගත වර්තමාන වශයෙන් ඇදගෙන යන්නේ නැත්තේ කවුද? අන්න මෙහිදී නුවණැති ආර්ය ශ්‍රාවකයා, ඒ ශ්‍රාවකයා රූපේ පිළිබඳව නුවණින් දකිනවා. මේ රූපේ කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච එකක්, හේතුඵල වශයෙන් සකස් වෙච්ච එකක්, අතීත අවිද්‍යාවෙන්, තණ්හාවෙන්, කර්මයෙන් හටගත් එකක්, වර්තමානයේ ආහාර ප්‍රත්‍යයෙන් සැකසිච්ච එකක්. මේ හේතුන් නිසා හටගත් රූපේ හේතුන්ගේ අභාවයෙන් මොකද වෙන්නේ? නැති වෙලා යනවා. ඉතින් හේතුන්ගේ අභාවයෙන් නැති වෙලා යන මේ රූපයේ සත්වයක් වශයෙන්, පුද්ගලයෙක් වශයෙන්, ආත්මයක් වශයෙන් ගන්න බෑ කියලා දකිනවා. ඊළඟට මේ තමන් වේදනා විඳිනවා නෙමෙයි, හේතුන් නිසා විඳීම් හටගන්නේ. අතීතයේ අවිද්‍යාව, තණ්හාව, කර්මය නිසා, වර්තමානයේ ස්පර්ශය නිසා සැප දුක් උපේක්ෂා වේදනා හට ගන්නවා. ඒ හේතුන්ගේ අභාවයෙන් වේදනා අභාවයට යනවා. මේවා සත්පුද්ගල ආත්ම වශයෙන් ගන්න දේවල් නොවේ කියලා දකිනවා. ওই දිහටම සංඥා, සංස්කාර පිළිබඳවත් දකිනවා. ඒවත් අතීත අවිද්‍යා, තණ්හා, කර්ම හේතුයෙන්, වර්තමාන ස්පර්ශයේ හේතුයෙන් හටගත් දේවල්. ඒ හේතුන්ගේ අභාවයෙන් ඒවත් සියල්ල අභාවයට යනවා කියලා දකිනවා. තේන්නාද? ඒ වගේම මේ තමන්ගේ කියලා ගන්න සිත, වර්ධවා ගන්න සිත නුවණැති ශ්‍රාවකයා දකිනවා මේ හිතත් හේතුඵල වශයෙන් හටගෙන තියෙන්නේ. අතීත අවිද්‍යා, තණ්හා, කර්ම කියන හේතුෙන් වර්තමානයේ නාම රූප දෙක නිසා සිත් හට ගන්නවා. ඒ හේතු නැති වෙලා යනකොට මේ සිතුත් අභාවයටපත් වෙනවා කියලා දකිනවා. එහෙම නුවණින් දකින ශ්‍රාවකයා මේ නාම ධර්ම, රූප ධර්ම සියල්ල තමාය, මමය කියලා ආත්ම දෘෂ්ටියෙන් වර්ධවා අරගෙන අතීතයේ හිටියේ මමයි, අනාගතයේ ඉන්නේ මමයි, දැන් ඉන්නෙත් මමයි කියලා වර්ධවා ගන්නවද? වර්ධවා ගන්නේ නැහැ. එතකොට එයා අතීත පංචස්කන්ධය අල්ලාගෙන ඒක වර්තමානයට උපාදාන කරගෙන, වර්තමානෙන් උපාදාන කරගත්ත පංච උපාදානස්කන්ධය නිසා අනාගත පංචස්කන්ධයක් ලබන්නේ නැහැ. තේනවාද? අන්න එයා මොකද කරන්නේ? මේ ඇදගෙන යන එක සම්පූර්ණයෙන්ම නවත්තා දා. අපි දන්නවා ඉන්ධන නැති වුණොත් වාහනයක් තවදුරටත් දුවනවාද? පෙට්‍රල් හරි ඩීසල් හරි නැති වුණොත් වාහනයක් දුවනවාද? දුවන්නේ නැහැ. ඒක එතනම නතර වෙලා තිබිලා මොකද වෙන්නේ? අවුවට වැස්සට දිරාපත් වෙලා අභාවයට යනවා. පහනකට තෙල් අලුත් කරේ නැත්නම් එහෙම මොකද වෙන්නේ? වැට් තෙල් තියනකම්, වැටියේ ඉවර වෙනකම් පහන ඇවිල්ලා එහෙමම නිවී යනවා. ආන්නේ වගේ මේ තණ්හා, දෘෂ්ටිමානාදීයෙන් පංච උපාදානස්කන්ධය අල්ලාගෙන මේ ඇදගෙන යෑම නැවැත්තුණයින් පස්සේ මොකද වෙන්නේ? හරියට අර ඉන්ධන නැති වාහනේ වගේ මේ හටගත් පංච උපාදානස්කන්ධේ හේතු නැතුව ක්‍රමයෙන් අභාවයටපත් වෙලා නිවී යනවා. එතකොට අන්නේ නිවීම තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට ගිහි පැවිදි අපි කොයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අන්න ඒ නිවීම අරමුණු කරගෙන අපේ දහවල ගත වෙනවා නම්, රාත්‍රිය ගත වෙනවා නම් මේ හිතේ තියෙන දැවීම තියනවාද? ආන්න බලන්න. එතකොට මේ කෙලෙසුන්ගෙන් දැවීම නැත්තම් ඒ නියුණු හිතක් කොච්චර සුන්දරද නේ? ඉතින් අන්න ඒක හින්දා අපි බලාපොරොත්තු වෙන්න ඕන, නැත්තම් අපි පැතුම ඇති කර ගන්න ඕන අපේ ගත වෙන හැම දහවලක්ම ඒ වගේ නිවීමෙන් යුක්ත සුන්දර දහවලක් වේවා. අපේ ගත වෙන රාත් හැම රාත්‍රියක්ම දැවීමෙන් තොර නිවීමෙන් යුක්ත සුන්දර රාත්‍රියක් වේවා කියන පැතුමයි. ඉතින් දැන් ඔන්න මේ පින්වතුන්ට පැහැදිලි වෙනවා සුන්දර දහවලක් රාත්‍රියක් අපි ඇති කරගන්නේ කොහොමද? සුන්දර නිවීමක් අපි උදාපත් කරගන්නේ කොහොමද? නැවතත් මාතෘකා ගාථා වලින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව අවසන් කරනවා. අතීතන්නාන්වා ගමේ උන මතක තියාගන්න, අතීතය අනුව තණ්හාවෙන් වැරදි දෘෂ්ටියෙන් මමත්වෙන් ලුහු බඳින්න යන්න එපා. අතීතය ගැන සිහි කරන්න යන්න එපා. ඒ විදිහට අතීත අත්දැකීමක් මතක් වුණොත් අපි මොකද කරන්න ඕනේ? ඒක හොඳ වේවා නරක වේවා ඒක අනිත්‍යයි කියලා දැකලා අත්හැරලා දානවා. ඒක මගේ නෙමෙයි කියලා අත්හැරලා දානවා. නප්පටිකාංකේ අනාගතං, අනාගතය ගැන පතන්න යන්න එපා. අනාගතය ගැන හෙට දවස ගැන මතක් වුණොත් එහෙම අපි හිතන්න ඕනේ ඒකත් අනිත්‍යයි, ඒකත් මගේ නෙවෙයි කියලා. මොකද අතීතේ ඉක්ුත් වෙච්ච දෙයක් අනාගතේ ආපු නැති දෙයක්. පච්චුප්පන්න ජීව ධම්මං තත්ථතත් විපාසති. දැන් මේ තියෙන නාමකයත් රූපකයත් අපි දකිනවා අනිත්‍ය හැටියට. මේක දුකටයි. ඉතින් මේකත් මගේ නොයි, මේක ධාතු ගොඩක් කියලා. අසංහීරං අසංකුප්පං තං විද්දා මනමු බ්‍රූහෙ. අන්න එතකොට යා ආත්ම දෘෂ්ටියෙන් මේ පංච උපාදානස්කන්ධයේ පැවැත්ම සසර පුරාවට ඇදගෙන දුවනවද? නෑ, ඒක නවත්තනවා. අජීව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණංසුවේ. මෙන්න මේ අවබෝධය ඇති කරගත යුත්තේ දැන්ද අනාගතයේද? දැන්. ආන්න ඒ සඳහා උත්සාහවන්ත වීම, කැලස් නැති කරන උත්සාහය අදාදම කළ යුතු එකක්. මොකද කෝජඤ්ඤා මරණංසුවේ, හෙට මරණේ උදා වේද කියන එක කවුරුවත් දන්නේ නැහැ. නහිනෝ සංගරන්තේන මහාසේනන මච්චුනා, මහාසේනා සහිත නොයෙක් උපද්දව නොයෙක් පීඩා ඇති කරන මේ මරණේ නම් වූ මාරයත් එක කාටවත් ගිවිසුමක් නැහැ, ගැළවිල්ලක් නැහැ. එවන් විහාරින් ආතාපින් අහෝරත්ත මතන් දිතන් තං වේ භද්දේ කරත්තෝති සන්තියාචික් සන්තුවාචිකතේ මුනි. මෙන්න මේ විදිහට කෙලස්තවන වීරියෙන් යුක්තව දවල් රැය ගෙවන ශ්‍රාවකයාගේ රාත්‍රිය සුන්දර රාත්‍රියක් කියලා සාන්තව බුද්ධ මුනිේන්ද්‍රයන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාළාම එදා හිට භික්ෂුන් වහන්සේලාට පුදුම සන්තෝෂයක් ඇති වුණා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ අවවාදයේ අවවාද කළා, මේ ගාථා නිතර හොඳට ඉගෙන ගන්න, හොඳට ඉගෙනගෙන දරාගෙන නිතර මෙනෙහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. tie නිසා මේ පින්වතුන්ලාත් මේ දේශනාව හොඳට හිතේ දරාගෙන පුළුවන් නම් මේ ගාථා ටික පොත බලලා ඉගෙන ගන්න, ඉගෙනගෙන දරාගෙන උදේ දවල් හවස නිතර සිහි කරමින් මේ දේශනා කරපු යථාර්ථය අවබෝධයෙන්ම දකින්න මහන්සි ගන්න. ඉතින් බලන්න මේ විදිහට සුන්දර දේශනාවක් වදාළේ දසබලධාරී ශර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ සම්බුද්ධ ඥාණයට අපගේ සිත කය වචන තුරින් ගෞරව නමස්කාරය වේවා. ඒ උතුම් වූ ධර්ම රත්නයට අපගේ සිත කය වචන තුරින් ගෞරව නමස්කාරය වේවා. ඒ ආරි මහා සංඝ රත්නයට අපගේ සිත කය වචන තුරින් ගෞරව නමස්කාරය වේවා කියා සාදුකාරයක් පවත්වමු. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ සෝමාවතී රංගවල මෑණියන් ඇතුළු දූ දරු නෑදෑ පිරිස, කඩුවෙල ඉහළ බෝමිරියේ සරසවි භූමි උද්‍යානයේ අංක 6 නිවසේ පදිංචියේ පිරිස බලාපොරොත්තු වෙනවා මීට වර්ෂ 8කට පෙර ඔක්තෝබර් මාස 24 වෙනි දින පරලෝ සැපත් ඔස්ටින් පියානන්ට, ඒ වගේම වර්ෂ 7කට පෙර පරලෝ සැපත් ලීලාවතී නීලවල මෑණියන්ට, වර්ෂ 5කට පෙර පරලෝ සැපත් ආර්යදාස නීලවල සොහොයුරා ඇතුළු සියලුම අභව ප්‍රාප්ත ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්ට, ඒ වගේම රෝහල්ගතව ප්‍රතිකාර ලබන බෝමිරිය ගණේවත්ත පුරාණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍යපාද ගල්දොල පියනන්ද ස්වාමින් වහන්සේට ඉක්මන් සුවය ලැබේවා ආශිත් පතනවා. ඒ වගේම සෝමාවතී රංගවල මෑණියන්ගේ 90 වැනි ජන්මදිනයේ නිමිත්තෙන් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත්, ශ්‍රීමා ප්‍රියතිලක මෑණියන් ඇතුළු පවුලේ දූ දරු පිරිසට නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත්, මෙම පින්කමේ කටයුතු සඳහා දායක වූ සැමට දීර්ඝායුෂ හා සෙත් ප්‍රාර්ථනා කිරීමත් සිද්ධ කරනවා. ඒ වගේම දනන්සූරිය මෑණියන් විසින් මහරගම පමුණුව පාරේ දෙල්ගහවත්තේ අංක 246 14 නිවසේ පදිංචි දනන්සූරිය මෑණියන් බලාපොරොත්තු වෙන්නේ මෙම සිද්ධ කර ගන්නා කුසල සම්පත්තිය අභාව ප්‍රාප්ත එච්.එම්. සමන් හේරත් පුතුණුවන්ට, ඒ වගේම එච්.එම්. රංජිත් හේරත් පුතුණුවන්ට, ඩී.වී. ලොකු මහත්මයා කියන පියාණන්ට, ඒ වගේම ජී.ජී. හාමිනෝනා, ජී.ජී. පොඩිනෝනා ඇතුළු සියලුම අභාව ප්‍රාප්ත ඥාතීන්ට අනුමෝදන් කරන්ට, ඒ වගේම විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා 2013 නවවැනි මාසයේ 30 වන දින අභාව ප්‍රාප්ත වූ එච්.එම්. සමන් හේරත් පුතුණුවන්ට පින් අනුමෝදන් කිරීම පිණිස දෙමව්පියන් ඇතුළු පවුලේ සියලුම දෙනා මේ සඳහා දායකත්වයේ දරන්නේ.
එවගේම වර්ෂ 2014 විභාගයේ සඳහා පෙනී සිටි දරුවන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාවත් 2013 විභාගයේ සිදු කරන දරුවන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා ශීලම දරුවන්ට නිරෝගී සම්පන්නිය ලැබේවා මහරගම ශ්‍රී පඤ්ඤානන්ද පිරිවෙනේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු හැම දෙනාට නිරෝගී සම්පන්නිය ලැබේවා කියන ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඒ වගේම හොරණ මුණගම පදිංචි DS බමුණුසිංහ මහත්මයා හා ඒ මමරසිංහ මහත්මයා ඇතුළු දරුවන් විසින් අභාව ප්‍රාප්ත DP බමුණුසිංහ පියාණන්ට ඒ වගේම එමලින්නෝ නායක නායක මෑණියන්ට චන්ද්‍රා බමුණුසිංහ සොහොවිරියට සරත් බමුණුසිංහ සොහොවිරාට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ධර්මමුණු බුරන්හා සීලු ඥාතීන් හට නිදුක් නිරෝගී භව හා චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඇතුළු කෝට්ටේ අලකේශර පාරේ අංක 199 6 නිවසේහි පදිංචි ආර්යවතී ලියන පල්ලිය මහත්මිය ඇතුළු සියලුම දෝදරු නෑදෑ හිත මිතුරන් විසින් මීට වර්ෂ 11කට පෙර අභාව ප්‍රාප්ත වූ ස්වාම පුරුෂයා වන සෝම්පාල ලියන පල්ලිය මහතා ඒ වගේම අපවත් වී වදාළ පූජ්‍යපාද බානුදිරි අරියදාම ස්වාමීන් වහන්සේ එවගේම අපවත් වී වදාළ පූජ්‍යපාද ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේ එවගේම 30 වසරක් පුරාවට යුද්ධයෙන් මිය ගිය සියලුම රණවීරවන්ට පුණ්‍ය ආනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එවගේම සුජීවත්ව සිටින දයාබර මෑණියන් වන අවුරුදු 84ක් වියැති ඇති ඇසිලින් එදිරිසිංහ මහත්මියට නිදුක් නිරෝගීව දීර්ඝාෂ පැතීම ධර්මමුණුගුරු මිනිබිරියන්ට අධ්‍යාපන කටයුතු හා සියලු කටයුතු සාර්ථක වීම නිදුක් නිරෝගී සුව පැතීම එවැගේම බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ ගරු සභාපති පූජ්‍ය දරණාගම කුසලදම් හිමිපාණන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට දිනෙන් දින දියුණු වන මෙම දහම් මෙහෙවර ලෝක ශාසනය ආරක්ෂා කරන පින් බලාපොරොත්තු වෙන දෙවියන්ටත් ධර්මදේශකයාණන් වහන්සේටත් ධර්මයේ ශ්‍රවණය කරන සියලු දෙනාටත් පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එවැගේම PH ගුණදාශ මහත්මයා කෝට්ටේ පාරේ ගුණවර්ධන මාවතී අංක 665 21 නිවසේ පදිංචි ඒ ගුණදාශ පින්වතුන් බලාපොරොත්තු වෙනවා. නැෂීගේ අභාව ප්‍රාප්ත දීමාපියන් ඇතුළු සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට ඒ වගේම අතිපූජනීය රේරුකාණේ චන්දවිමල මහානායක ස්වාමින් වහන්සේට සහ දයාරත්න රණසිංහ මහත්මයාට පුණ්‍ය අනුමෝදනා කරන්න. එවැගේම බෞද්ධ ආනාලිකාවේ නිර්මාතෘ පූජ්‍යපාද දරණාගම කුසලදම් ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයටත් සෙත් පතන්ට බලාපොරොත්තු වෙනවා. මේදී අපි අතිරේක වචනයක් සඳහන් කරනවා. අතිපූජනීය රේරුකාණේ චන්දිවල මහානායක ස්වාමින් වහන්සේට ඇත්ත වශයෙන්ම අපි පුණ්‍ය අනුමෝදනා කළ යුතු නැහැ. මොකද ඒකට හේතුව ඒ ස්වාමින් වහන්සේ ලියාපු පොත් ටික බැලුවාම පේනවා ඒ ස්වාමින් වහන්සේට කොච්චර ගැඹුරු ධර්මාවබෝධයක් තිබුණාද කියනවා නම් ඇත්ත වශයෙන්ම අතිපූජනීය රේරුකාණේ චන්දිමල මහානායක ස්වාමින් වහන්සේ සෝතාපන්න ආරියන් වහන්සේ නමක් කියලා කවුරුවත් කිව්වත් මම ඒක ගැන සැක කරන්නේ නැහැ. සකදාගාමි උතුමන් වහන්සේ නමක් කිය, අනාගාමි උතුමන් වහන්සේ නමක් කිය, රහතන් වහන්සේ නමක් කිව්වත් මම ඒක ගැන සැක කරන්නේ නැහැ. ඒ තරම් ගැඹුරු අවබෝධයක් ඒ ස්වාමින් වහන්සේට තිබිච්ච බව ඒ ස්වාමින් වහන්සේගේ පොත්පත් පරිශීලනයේ අපට දැක ගන්න පුළුවන්. ඒක නිසා සමහරවිට ඒ ස්වාමින් වහන්සේ මාර්ගඵල ලාභ පිරිනිවෙන්නත් ඇති අපි දන්නේ. ඒ වගේම ML ජයවති මහත්මිය ගාල්ල වංචාවල මීගොඩ ප්‍රගතිමාවතේ පදිංචි ඒ ජයවති මහත්මිය බලාපොරොත්තු වෙන අභව ප්‍රාප්ත මව්පියා සහෝදර සහෝදරියන්ට පුණ්‍ය ආනුමෝදනා කරන්නට ඒ වගේම දරුමුණුබුරු දනුබුරුමුරාන්ට නිරෝගී සම්පන්නිය ලැබීමට ඉතින් ගොඩක් ප්‍රාර්ථනා තියෙනවා මේ හැම දිනාගේම ඒ සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාශත්ථා ච භුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්ථා ච භුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාශත්ථා ච භුම්මත්ථා දේවා නාග පුඤ්ඤාන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. හැමදෙනා උතුම් නිවනින් සැනසෙන්නම මේ කුසල සම්පත්තිය හේතු ආශනා වේවා කියා ප්‍රාර්ථනා කරමි.
සාදු සාදු සාදු. එමෝතුම් වූ සද්ධර්ම දේශනාව පැවැත් වූ කුරුණෑගල ඇහැටුවැව කදුරුවැව ධර්මරාජගල අරණ්‍ය සේනාසනාධිපති මහා විහාරීය ශ්‍රී විනයාලංකාර ශ්‍රාවක සභාවේ ගරු අනුශාසක පූජ්‍යපාද අවසරයි නාවල ධම්මානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේට මෙවන්ම වූ ශාසනික සේවයෙහි චිරාත් කාලයක් යෙදීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අපි සාදු නාදයක් පවත්වමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ ආගමන් ඉදිරියේ මේ දායකත්ව ධර්ම දේශනාව අවසන් වනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.